අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටුවැව කදුරුවැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මදේශකයන්න් වහන්සේ ධර්මදේශනාව සඳහා සාදු නාද දෙමින් අපි පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. සුපින්වත්නි, අද ධර්මදේශනාව සඳහා සම්පූර්ණ තනි දායකත්වයක් වශයෙන් දායකත්වයේ ලබාගෙන තිබෙනවා අගලවත්ත කැකුලන්ද ලිපිණියෙහි පදිංචි එම් විමලාවති මහත්මිය ඇතුළු එම පවුලේ පිරිස විසින්. සුපින්වත්නි, අපි ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံ ဣ බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
တတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගම නං සම්පුන්නං
ආම භන්තේ
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාද ဋ္ဌාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරේ මජ්ජපමා ဋ္ဌාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං.
ආම භන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සාදු
සාදු අයං උච්චති භික්ඛවේ භික්ඛෝ වසී විතක්ක පරියාපතේසු යං විතක්කං ආකංකිස්සති තං විතක්කං විතක්කේස්සති යං විතක්කං නාකංකිස්සති නතං විතක්කං විතක්කේස්සති අච්ඡේජි තන්නං වාවත්තයි සංයෝජනං සම්මානාභිසමයාන්තමකාසි දුක්ඛසාති
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ විසින් දේශනා කරන ලදුව සූත්‍රාන්ත පිටකයට අයත් මජ්ඣිම නිකායේ සීහනාද වර්ගයේ විතක්ක සංඨාන සූත්‍රයේහි සඳහන් පාඨයක් ඒ ප්‍රකාශ කරන්නට යෙදුනේ. පින්වතුනි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වතුන් මේ පරමාර්ථය හැටියට සඳහන් කරන්නේ මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීමෙන් ලද මහා පින් බලයෙන් පරලෝසපත් මාතරගේ මැයිනෝනා, මාතරගේ ජිනෝරිස් යන දෙමාපියන්ට හා මාතරගේ කරුණාවතී යන සොහොයුරිය ඇතුළු පින්නා ගැනීමට බලාපොරොත්තුව සිටින අප නමින් අභාව ප්‍රාප්ත සිටින සියලුම දෙනාටමත් පරලෝ භවයේ දුගතිගාමී වී නම් වහා සුගතිගාමී වීමටත් සුගතිගාමී භවයේ කිපිද සිටී නම් එම සැප වඩා වර්ධනය වීමටත් මේ උතුම් බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට උතුම් නිවනින් සැනසීම ලැබීමටත් හේතු වාසනා වේවා කියන පැතුමයි. පින්වතුනි, අපේ මිය පරලොව ගිය මෞදේමෝපිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම උතුම් පින්කමක්. දස පින් කිරියවත් අතර පත්ති දාන පුණ්‍ය කර්මය සඳහන් වෙන්නේ. අන්නේ නිසායි ප්‍රාප්ති දානේ නැත්තම් පින් දීම දස පින් කිරියවත් දස පුණ්‍යක්‍රියා වස්තුන්ගෙන් එකක්. ඉතින් ඒ නිසා අපේ අභාව ප්‍රාප්ත ඥාතීන් සිහිපත් කළේ ඥාතීන්ට පින් පෙද්දී අනුමෝදන් කිරීම, ඒ වගේම පින් කැමති දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම ඉතා උතුම් පුණ්‍ය කර්මයක් බව සඳහන් කළ යුතුයි. සමහර කෙනෙක් දන්නේ පින්වතුනි මේ විදිහට මිය පරලොව ගිය අයට පින් දීම ගැන පමණයි. නමුත් තමන් යම් කිසි පින්කමක් සිද්ධ කරගෙන තමන් ඥාති හිත මිත්‍රාදී කෙනෙකුට පින් කැමති කෙනෙකුට තමන්ට කියන්න පුළුවන් අපි මේ වගේ හොඳ යහපත් පින්කමක් කළා, අපි දානයක් දුන්නා, ඒ පින අනුමෝදන් වෙන්න. අපි ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා, ඒ පින අනුමෝදන් වෙන්න. නැත්නම් අපි ධර්ම දේශනාවක දායකත්වයේ දරුවා, ඒ පින අනුමෝදන් වෙන්න කියලා ජීවතුන් අතර ඉන්න කෙනෙකුටම උනත් පින් අනුමෝදන් කරන්න පුළුවන්. අනුමෝදන් වෙනවා කියන්නේ මොකද්ද? මොකද්ද මේ වචනේ තේරුම? දැන් බොහෝ දෙනෙක් පින් අනුමෝදන් කළාට මොකද්ද මේ කරන්න කියලා දන්නේ නැහැ. මොකද්ද මේ අනුමෝදනා කියලා කියන්නේ? ඔව්, මොකද්ද අනුමෝදනා කියන්නේ? ඈ, ඔව් මොකද්ද? ඔව් මොකද්ද අනුමෝදනා කියන්නේ? අනුමෝදනා කියන්නේ ඒ අනුව සතුටු වීම කියන එකයි. තේරෙනවද? තමන් යම් යහපත් පුණ්‍යක්‍රියාවක් කරලා ඒක අහලා දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙකුට කියනවා මේ පින්කම දැකලා සතුටු වෙන්න කියලා. දැන් ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මොකද කියන්නේ? ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, මේ පින ඥාතීන්ට වේවා, ඒ ඥාතීන් සුවපත් වෙත්වා. හරිද? දෙවියන්ට පින් දෙනකොටත් කියන්නේ කාකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා. දැන් මේවා කිව්වට, පාලියෙන් කිව්වට ගොඩක් දෙනෙක් මේවා තේරුම් දන්නේ නැනේ. ඔය කියන්නම් වාලට කියනවා, කරන්නම් වාලයට කරනවා, අන්තිමට කරගත්තු පිනිකුත් නැහැ, දීපු පිනිකුත් නැහැ. ඕක තමයි ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ. තේරෙනවද? ඉස්සල්ලා බලන්න ඕන පින කියන්නේ මොකද්ද කියලා. මොකද්ද පින කියලා කියන්නේ? ගොඩක් දෙනෙක්ගේ මම මේ ප්‍රශ්නේ අහනවා. අහන අහන හැමතැනකදීම බොහොම කලාතුරකින් තමයි නිවැරදි උත්තරයක් ලැබෙන්නේ. හරිද? පින කියන්නේ මොකද්ද කියලා හැම බොහෝ දෙනෙක් තුස්නීම් බුත වෙලා බලාගෙන ඉන්නවා. නමුත් ඉතින් හැම වෙලෙම කියන්නේ ඉතින් පින්කම් කරන ඒවා ගැන තමයි කියන්නේ. මොකද්ද මේ කරපු පින කියලා හැම මොකද්ද පින කියලා ඇහුවාම බොහෝ දෙනෙක් තුස්නීම් බුතයි. නිහඬව ඒ ඉතින් බුණ බලාගෙන ඉන්නවා. මොකද්ද පින කියන්නේ? ධර්මයේ සඳහන් වෙන මතක තියාගන්න හදයන් පුණාතිති පුඤ්ඤං. සිත පිරිසිදු කිරීම තමයි පිනේ කියලා කියන්නේ. සිතෙහි පවිත්‍ර භාවය ඇති කර ගන්නවට කියන මොකද්ද පින? දැන් මතකයි නේද පින කියන්නේ මොකද්ද කියලා? මොකද්ද පින කියන්නේ? සිත පවිත්‍ර කර ගැනීම, සිත පිරිසිදු කර ගැනීම. ඉතින් සමහරව උකට සතුටු විසිත සතුටු වීම පින කියනවා. ඒක ඒක උත්තර කියනවා. හරිද? එතකොට හිත පිරිසිදු කිරීම තමයි, හිත පවිත්‍ර කර ගැනීම තමයි පින කියලා කියන්නේ. කුසලයේ කියන්නේ ඊට සමාන අර්ථයක්. ඒ කියන්නේ නරක දේ, අකුසල් දේ සලා දැමීම, සොලවා දැමීම තමයි කුසලය කියලා කියන්නේ. හරිද? කුචිතේ පාපකේ අකුසලේ ධම්මේ සලයන්ති චලයන්ති විද්ධං සෙන්ති इति කුසල නරක අකුසල දේවල් දුරු කිරීම කුසල. එතකොට මේ දෙකෙන්ම කියවෙන්නේ එකක්. හිත පිරිසිදු කර ගැනීම කිව්වත්, හිතේ තියෙන නරක ගති, දුරු ගති, ඒවා දුරු කර ගැනීම කිව්වත් එක අර්ථයක්. හරිය? එතකොට මේක තමයි පින කියලා කියන්නේ. එතකොට දැන් පින් අනුමෝදන් කරනවා කිව්වහම, ඒ කියන්නේ තමන්ගේ හිත පවිත්‍ර කර ගැනීමෙන් කරගත් යම් කිසි යහපත් ක්‍රියාවක් තවත් කෙනෙකුට සතුටු වෙන්න කියනවා, ප්‍රකාශ කරනවා, නැත්නම් එයාට පේන්න කරනවා. ඒක තමයි මේ පින් අනුමෝදන් කිරීම කියලා කියන්නේ. තේරුණාද? එතකොට දැන් ඥාතීන්ට පින් දෙනවයි කියලා කියන්නේ, දැන් අපිට බෑ මේ අපි කරපු පින තැපැල් කාර්යාලයෙන් ඒක පෝස්ට් එකට දාන්න බෑ. අවලා උන්න හවල් තැන ඉන්නවයි මැරිලා ගිහිල්ලා යාට යන්නේ කියලා එහෙම දාන්න ක්‍රමයක් නැහැ. හරිද? ටෙලිග්‍රෑම් ගහලා යවන්න පුළුවන් කමක් නැහැ. අපේ මියපරලෝගේ ඥාති කෙනෙක් එයා මේ පින්කම දකින්න පුළුවන්, අහන්න පුළුවන් තැනක ඉන්නවා නම් අපි එයාට පේන්නේ මේ පින කරනවා. ඔබ වෙනුවෙන් අපි පින්කමක් කරනවා, මේ පින දැකලා බලලා සතුටු වෙන්නේ. තමන්ගේ හිතෙත් මේ විදිහේ යහපත් කුසල්සිත පහළ කරගන්නේ කියන ආරාධනාව. ඒකයි ඉදං ඕ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියලා අනුමෝදන් කරවන්නේ. අපි දානයක් දීලා, සීලයක් රැකලා, බණක් කියවලා අපි ඇති කරගත්ත යහපත් අර පුණ්‍ය සිටිවිල සමුදාය එයාටත් ආරාධනා කරනවා මේ මේ පින ඔබට ලැබෙන්න කියලා. කියන්නේ එයාටත් ඒ පින දැකලා අහලා ඒ වගේ කුසල් සිත් පහළ කරගන්න කියන එකයි. එතකොට එයා ඒ මැරිච්ච ඥාතිවරයා, මියගිය ඥාතිවරයා ඊට අනුරූප කුසල් සිත් පහළ කර ගැනීමෙන් තමයි එයාට ඒකෙන් යහපත් විපාකයක් ලැබෙන්නේ. තේරුණාද? එහෙම නැතු අපි කරන පින එයාට බලෙන් දෙන්න පිට යාලුවන්න තැපල් කරන්න ක්‍රමයක් නැහැ. තේරුණාද? ඉතින් මෙන්න මේක හරි වටිනා කාරණාවක්, තේරුම් ගත යුතු කාරණාවක්. තේරුණාද? ඉතින් දෙවියන්ට පින් අනුමෝදන් කළත් ඒකයි. ආකාසට්ටාජ බුම්මට්ටා දේවානාගා මහිද්දීක. ඉතින් ආකාශයේ ඉන්නා වූ ආකාශස්ස දේවරු, ඒ වගේම භූමියස්ත දේවරු, පොළොව ආශ්‍රය කරගෙන ඉන්නේ දේවරු, දේවා නාග දේවරු, නාගයෝ, මහිද්దిక මහා එර්දී ඇති දේවරු නාගයෝ, ඒ අයට ආරාධනා කරනවා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. මේ පින දැකලා අහලා තමනුත් කුසල් සිත් පහර කරගෙන මේ ශාසනය ආරක්ෂා කරන්න. තේරුණාද? ඉතින් එතකොට මෙන්න මේකෙදී අපි දැනගත යුතුයි, එහෙමනම් දැන් අපි බලාපොරොත්තු වෙන ඥාතිවරුන් මේවා ලැබෙයිද නැද්ද නේද? ඒකත් දැනගන්න එපා. දැන් මේ අය දෙමව්පියන්ට සෝයිරියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ කරන පිනේ ඒගොල්ලන්ට ලැබෙනවද නැද්ද? ඒකත් දැනගන්න එපා. ඉතින් මේ ප්‍රශ්නේ ඇති වුණා බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු ජානුස්සෝණි කියන බ්‍රාහ්මණයාට. ඉතින් මෙයාත් ආව, ඇවිල්ලා දවසක් භාග්‍යතුන් වහන්සේට වන්දනමාන කරලා ඇහුවා, පින්වත් ගෞතමයන් වහන්සේ, බමුණන් හැටියට අපි සාද්දා කියලා යම් කිසි මේ මියපරලුව ගියායට පින්පෙත් දෙන්න ඒගොල්ලෝගේ හැටියට දානයක් දීලා මොකක් හරි යාචිකාවක් කරනවා. ඉතින් දැන් අපි මේ කරන පරලෝකයේ ඥාතීන් වෙනුවෙන් මේ කරන පූජාව නැත්තම් ඒ දෙන දානේ ඒගොල්ලන්ට ලැබෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඔය ඉතින් යා ලැබිය හැකි තැනක හිටියොත් ලැබෙයි, නොලැබිය හැකි තැනක හිටියොත් ලැබෙන්නේ නැහැ කිව්වා. හරිද? ඉතින් ඒ ගමන දැන් ඔන්න මේ ජානුසෝනි බ්‍රාහ්මණයාට ගැටලුවක් ඇති වුණා. එතකොට කෙනෙකුට අපි දෙන පින් ලැබෙනවා නම් ලැබිය හැකි තැන මොකද්ද, නොලැබිය හැකි තැන මොකද්ද කියලා. හරිද? දැන් මෙයා ඒක අහලා තියෙනවද, ලැබිය හැකි තැන මොනවද, නොලැබිය හැකි තැන මොනවද? බුදුරජාණන් වහන්සේ වදාලා කවුරු හරි කෙනෙක්, අපේ ඥාතිවරයා ඉන්න කෙනා, එයා ඉන්න කාලේ සත්තු මරනවා, මාළු අල්ලනවා, දඩේ මේ යනවා, හොරකම් කරනවා, කාමයන් හිල්ලා හැසිරෙනවා, බොරු කියනවා, සුරාපානය කරනවා, මේ දස අකුසල් පංච දුස්චරිත දස අකුසල් වල යෙදෙනවා. හරිද? එයා ඒ කරගත් අකුසල් හේතුවෙන් මරණින් මත්තේ ගිහිලා නිරේ උපදිනවා, නරකාදී උපදිනවා, අටමහා නරකාදී කොහේ හරි ගිහිල්ලා උසුපත් නරකයක හරි උපදිනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒ තැනැත්තා ඒ නිරේ තියෙන නිරේ සතුන්ට තියෙන මොනවා හරි ආහාරයක් තියෙනවා නම් ලෝදිය හරි මොනවා හරි ඒකෙන් තමයි එයා ජීවත් වෙන්නේ. අපි මෙහෙ ඉඳන් කොච්චර කෑ ගහලා ස්පීකර් දාලා පින් දුන්නත් එයාට ඒක යන්නේ නැහැ. එයාට ඒක ඇහෙන්නේ නැහැ. තේරෙනවද? දැන් කෙනෙකුට අපි කරන පිනක් දැකලා අහලා සතුට වෙන්නේ කොහොමද? මේක දකින්න තියෙන්න ඕන නැත්නම් අහන්න තියෙන්න ඕන නේ. දැන් ඔන්න මේ බෞද්ධා නාලිකාවෙන් මේ ධර්ම දේශනාව ප්‍රචාරය වෙනකොට මේ පින්වතුන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ට මේක අහන් ඉඳලා සතුට වෙන්න පුළුවන්. හරිද? කවුරු හරි රේඩියෝ එක ඕෆ් කරලා තියෙන ඒ වෙලාවට දැන් මේ අය කියන ඕන බණක් යනවා අහන්නයි කියලා කියලා තියෙනවා. එයාට අමතක වෙලා රේඩියෝ එක දාගන්න බැරි වෙනවා. දැන් එයාට මේ දේශනාව ඇහෙනවද? නෑනේ නේ. දැන් එතකොට එයාට මේ දේශනාව අහලා සතුට වෙන්න පුළුවන්ද? බෑ. ආ නට්ටානේ කිව්වේ ඒකයි. එතකොට එයා ඉන්නේ අහන්න බැරි තැනක. අමතක වීමෙන් හරි මොකක් හරි ඉඳලා එයා ඉන්නේ අහන්න බැරි තැනක. හරිද? නැත්තම් හදිස්සිය මොනවා හරි රාජකාරී වැඩකට යන්න වෙනවා ධර්ම දේශනාව තියෙන වෙලාව ගෙදරින් ඉඳ හම්බෙන්නේ. ඉතින් එතකොට තමන් ගිනිවැසින් පිට හිටියා නම් බණ අහන්න බැරි තැනක නම් හිටියේ මේක අහලා සතුට වෙන්න බෑනේ. අන්න ඒ වගේ තමයි අපි මේ අනුමෝදන් කරන පින අහන්න හෝ දකින්න හෝ බැරි තැනක් තමයි නිරේ. ඉතින් නිරේ ඉන්න කෙනාට අපි කොච්චර කෑ ගහලා පින් දුන්නත් එයාට පින් යන්නේ නැහැ. තේන්නාද? ඊළඟට භාගිතුන් වහන්සේ වදාලා කවුරු හරි එමියගේ ඥාතිවරයා දසා කුසල් කරලා ගිහින් තිරිසන් සතෙක් වෙලා උපදිනවා. බල්ලෙක් බලල්ලෙක් වෙලා උපදිනවා. හරි. ඉතින් බල්ලෙක් බලල්ලෙක් වෙලා උපදුනායින් පස්සේ අපි මෙහෙන් කොච්චර කෑ ගහලා පින් දුන්නත් ඒ බල්ලට බලල්ලට මේක කියන එක ඇහෙනවද? ඇහුණා තේරෙනවද? නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා යම් කිසි කෙනෙක් තිරිසන් අපායේ ගිහින් උපන්නොත් එහෙම එයාට මේ පින ලැබෙන්නේ නැහැ. හරි. එතකොට ඒ සතා ජීවත් වෙන්නේ එහෙ තියෙන ආහාරය. හරිය. ඌ හරකෙක් නම් තනකොළ කාල ජීවත් වෙයි නේද? නැත්නම් කොටියෙන් නම් මස් කාල ජීවත් වෙයි ඒ වගේ. ඊළඟට අපි මෙහි ඉඳන් පින් අනුමෝදන් කරනවා. දැන් අපේ ඥාතිවරයා ඉන්න කාලේ කුසල ධර්මයන් හි යෙදිලා ඒ තැනැත්තා මනුෂ්‍ය ලෝකෙ ගිහින් ඉපදිලා ඉන්නවා. හරිද? අපි හිතමුකෝ දැන් මේ අයගේ දෙමව්පියන් ගිහිල්ලා මරණින් පස්සේ ඉන්දියාවේ උපන්න කියලා නේද? එතකොට දැන් මේ අය දෙමව්පියන් සිහි කරලා පින් අනුමෝදන් කරනවා. එතකොට දැන් මේ ඉන්දියාවේ ඉන්න මව්පියන්ට ඇහෙනවද මේක? තේරෙනවද ඒගොල්ලන්ට? නෑනේ. ආ නැත්නම් මනුස්ස ලෝකේ වුණත් එයා වෙන තැනක ගිහින් උපදලා හිටියොත් මේ පින් ඒගොල්ලන්ට ලැබෙන්නේ නෑ. ඒගොල්ලෝ මේ මනුස්ස ලෝකේ තියෙන කුස ඒ අයගේ ආහාරයෙන් තමයි යැපෙන්නේ ජීවත් වෙන්නේ. එතකොට මනුස්ස ලෝකේ උපතක් සිද්ධ වෙන්නේ අර කලින් කියාපු අකුසල කර්මයන්ට ප්‍රවේති විරුද්ධ කුසල කර්මයන් හේදිලා ප්‍රාණඝාතයෙන් වැළකීලා හොරකමින් කාමයන් හැවලා දහයසිරීමෙන් වැළකීලා බොරු කීමෙන් ඒ වගේම අවශේෂ දුෂ්චරිත ආදියෙන් වැළකීලා සිල්වත් දැහැමි ජීවිතයක් ගත කරොත් ඒ කුසල කර්මයේ බලයෙන් ඒ තැනැත්තා ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙ උපදින්න පුළුවන්. ඉතින් මනුෂ්‍ය ලෝකෙ උපදලා හිටියොත් එහෙම මේ පිනෙන් නෙමෙයි ආ ජීවත් වෙන්නේ. එයාට ඒ ලෝකේ තියෙන ආහාර වලින්, එයාට ලැබෙන ආහාර වලින්. හරිද? ඊළඟට භාගිතුන් වහන්සේ වදාලා යම් කිසි අපේ ඥාතිවරයෙක් යා ඉන්න කාලේ හොඳට පින් දහම් කර ගන්නවා. හොඳ සිල්වත් ජීවිතයක් ගත කරනවා. පංච දුෂ්චරිත දස අකුසලයන්ගෙන් වැළකීලා දාන ආදී පින්කම් කර ගන්නවා. ඉතින් මේ විදිහට යා සුචරිතවත් දැහැමි ජීවිතයක් ගත කරලා මරණින් මත්තේ ගිහිල්ලා දෙවියන් අතර උපදිනවා. දිව්‍ය ලෝකෙ උපදිනවා. එතකොට දැන් දෙවිවරු දැන් සමහරු හිතනවා දෙවිවරුන්ට අපි දෙන පින් ඕන සමහරු ඒකේ විශ්වාස තියෙනවානේ. පින්වතුනි දැන් දෙවිවරු කියලා කියන්නේ ඒ අය මනුෂ්‍ය ලෝකයේ උපතකට වඩා බල සම්පන්න විදිහට පුණ්‍ය ධර්ම රිසිද්ධ කරගත් අය නිසා ඒගොල්ලෝ චාතුම් මහරජකේ හෝ තාවතිංසේ යාමතු සිත නිම්මාන රති පරිණීමිත වසවත් ආදී කාමාවචර දිව්‍ය ලෝකයක උපදිනවා. එමත් නැත්නම් සීලේක පිහිටා ධ්‍යාන භාවනා කිරීම නිසා රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ගිහින් උපදිනවා. හරිය. ඉතින් එතකොට ඒගොල්ලෝ අපට වඩා කියන්නේ අපට වඩා කියන්නේ මනුෂ්‍ය ලෝකයට වඩා සැප ඇති තැනක ඉපදුනායින් පස්සේ ඒගොල්ලෝ මේ මනුෂ්‍ය ලෝකයෙන් දිනදී බලාපොරොත්තු ඉන්නවද? නෑනේ නේ. මොකද ඒගොල්ලන්ට ඊට වඩා දේවල් තියෙනවා, සැප සම්පත් තියෙනවා. ආයි මෙහෙන් දෙන්න උමන නැහැ නේද? නමුත් ඒගොල්ලෝ සතුටින් දෙන දේ බාර ගන්නවා. මොකද ඉතින් පින් කැමති දේවරු පිනට ලැබි. කියන්නේ හිත පිරිසිදු කර ගන්න කැමති දේවරු හිත පිරිසිදු කර ගන්නා කුසල කර්ම වලට කැමති. ඉතින් ඒව දැකලා බලලා ඒගොල්ලෝ තව තවත් සාදුකාර දෙමින් ඒ පින අනුව තමන්ගේ සිතෙත් කුසල් සිත පහල කර ගන්නවා. ඒකයි අනුමෝදන් වෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් මේ දේවරුන්ට තියෙනවානේ ඊට වඩා, කියන්නේ අපි කන බොන ආහාර වලට වඩා බොහොම උසස් ප්‍රණීත දිව්‍ය භෝජන නේ. ඉතින් ඒගොල්ලෝ දිව්‍ය භෝජන වලින් ජීවත් වෙනවා මිසක් අපේ මේ බත් මාළු පිණි කන්න හෝ පිං අනුමෝදන් වෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් එතකොට ඒගොල්ලෝ සතුට වෙලා පිං අනුමෝදන් වේ. ඒක වෙනම කතාවක්. නමුත් අපි දෙන පින බලාපොරොත්තු වෙමින් ඉන්නවා නොයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න මේ තැන් වල උපදින අයට අපි දෙන පින ලැබෙන්නේ නැහැ. දැන් තැන් කීයක් ගැන කියවද? නිරේ උපන්නොත් අපේ ඥාතිවරයා මිය ගිහිල්ලා නිරේ උපන්නොත් එහෙම යාට මේ පින ලැබෙන්නේ නැහැ. අපේ ඥාතිවරයා මිය ගිහිල්ලා තිරිසන් ලෝකේ බලලෙ බලලෙ කියලා උපන්නොත් මේ පින ලැබෙන්නේ නැහැ. ඊළඟට එයා කුසල් කරලා මනුෂ්‍ය ලෝකයේ වෙන තැනක උපදිලා ඉන්නොත් එතකොටත් මේ පින ලැබෙන්නේ නැහැ. ඊළඟට එයා පින් කරලා දෙව්ලෝ ගිහින් බඹලෝ ගිහින් උපත ලබා ඉන්නවා ඒත් එයාට මේ පිනෙන් අවශ්‍යතාවක් නැහැ. අනුමෝදන් විය හැකියි. නමුත් එයාට මේකෙන් අවශ්‍යතාවක් නැහැ. තේරෙනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා තවත් සමහර කෙනෙක් එයා අකුසල් කරනවා. අකුසල් කරලා මැරිලා ගිහිල්ලා ප්‍රේතයන් අතර ප්‍රේත ලෝකෙ උපදිනවා. ඒ ප්‍රේතයන්ගෙන් සමහර කෙනෙක් ඒ ප්‍රේත ලෝකයේ තියෙන ආහාරයෙන්ම ජීවත් වෙනවා. හරි. අර්ථේරගතාදී සඳහන් වෙන මේ විමාන මේ ප්‍රේතවත්වාදී සඳහන් වෙනවා වාගේ අනුන්ගේ සෙම්සොටු මල මූත්‍රා ආහාර අනුභව කරලා ජීවත් වෙනවා සමහර ප්‍රේතියෝ. හරිද? සමහර කෙනෙකුට අපි මේ ලැබෙන පිණින් පින් අනුමෝදන් වෙලා සැප සම්පත් ලබා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහේ ප්‍රේතයන්ට කියනවා පරදත්තූප ජීවි ප්‍රේතයෝ කියලා. හරිද? ප්‍රේතයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා මේ නිරේ උපදින්නෙත් නැහැ, තිරිසං අපාය උපදින්නෙත් නැහැ, මනුෂ්‍ය ලෝකයට බොහොම ආසන්න ඇහැට පේන්නේ නැති සියුම් ආත්ම භාව සහිත ශරීර ලබාගෙන ඒගොල්ලෝ මිනිස්යාන්ට තරම් සැප නැති මේ දුක් බහුල ජීවිතයක්, කියන්නේ දුක් සහිත ජීවිතයක් ගත කරන එහෙම අය තමයි ප්‍රේතයෝ කියලා කියන්නේ. හරිය. හැබැයි ඒගොල්ලෝගේ කොටසක් ඉන්නවා ඔය විමාන ප්‍රේතයෝ එහෙම කියලා. ඒගොල්ලෝ අර වගේ මිනිස්යෝ දෙන පින් අනුමෝදන් වෙලා ඒගොල්ලන්ට මේ මොකද කියන්නේ ප්‍රේත උප්පත්තිය තිබ්බට යම් යම් සැපත් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අර පරදත්තූප ජීවි ගණේ ප්‍රේතයන්ට අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඊට පස්සේ ඒගොල්ලන්ට උසස් වූ සැප සම්පත් ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් එතකොට දැන් එහෙමනම් කෙලින්ම අපි මේ දෙන පින් ලැබෙන්නේ කාටද? පරදත්තූප ජීවි ගණේ ප්‍රේතයන්ට තමයි ලැබෙන්නේ. හරිය. ඉතින් භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාළහම අර මේ ජානුසෝනි බ්‍රාහ්මණතුමා ඉඳන් ඇහුවා ස්වාමීන් ඉතකොට භාග්‍යතුන් වහන්සේ නැත්නම් ගෞතමයන් වහන්සේ එතකොට දැන් අපි බලාපොරොත්තු වෙන ඥාතිවරයා දැන් ඒ පරදත්තූප ජීවි ප්‍රේත ගණේ නොහිටියොත් එහෙම මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා ඉතින් තව ඥාතීන් ඉන්නවනේ. ඒගොල්ලෝ අනුමෝදන් වෙයි. ඒ ඥාතීනොත් නොහිටියොත් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක මේ ලෝකේ නොවන දෙයක්. මොකද මේ අනාදිමත් සංසාරය අපි සැරිසරාගෙන ඉන්නකොට අපට මව නොවු, පියා නොවු, සහෝදරයා නොවු, සහෝදරිය නොවු, දුව පුතා නොවු ඥාතියෙක් හොයාගන්න දුර්ලභයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් එච්චරට අපි මේ සංසාරික අම්මලා, තාත්තලා, දුවලා, පුතාලා නෑදෑයෝ ගොඩාක් ඉන්නවා. ඉතින් අපි දන්නේ නැති වුණාට ඔය ගොඩාක් දෙනෙක් පස්සෙන් එනවා. හරිද? ඉතින් ඒගොල්ලොන්ට හරි මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නැති වුණත් දායකයාට මේ පින අහක යන්නේ නැහැ. හරිද? දායකයාටත් මේ කරන පින අහක යන්නේ නැහැ. මොකද මේ දායකයා අපි කියමුකෝ මේ මිනිස්සයා දන් දුන්නට එයා සීලෙහි පිහිටාන්නේ මේ දන් දෙන්නේ. එයා සතුන් මරන, හොරකම් කරනවා, වෙනත් නොඑක් දුරාචාරවලත් යෙදෙනවා. හැබැයි ඉතින් තමන්ගේ අම්මා තාත්තා වෙනත් ඥාතීන් අරමුණු කරගෙන දන් දීලා විනුත් කරනවා. දැන් මෙයාගේ දුศีල භාවය නිසා මෙයා ගිහිල්ලා බල්ලෙක් වෙලා උපදිනවා. හරිද? හැබැයි මෙයා කලින් ජීවිතේ දැන් බල්ලෙක් වුණාට කලින් ජීවිතේ දන් දීපු කෙනෙක්. ඒ නිසා මේ බල්ලට අර දඩාවත යන බල්ලන්ට වඩා හොඳට අන්න සැප ලැබෙනවා මේ කුරුඳු වත්තේ බල්ලන්ට වාගේ. තේරෙනවා? දැන් පේන්නේ නැද කුරුඳු වත්තේ බල්ලෝ කාර්වල යන්නේ, හොඳ දොස්තරලගෙන් බෙහෙත් ගන්නෙ නේද? අර ඔය දඩාවතේ ගංවල ඇවිද ඇවිද කුණු කහලා කන බල්ලන්ට නැති කෑම පිට රටින් ගෙන්නපු කෑම හම්බ වෙනවා. තවසක් මම යන මම දන්න දායක මහත්මයාගේ නිවසේට ගියාම ඒ දායක මහත්මින් දන් කිව්වා ඒ බල්ලන්ට පිට රටින් ගෙනාවු කෑමලු දෙන්නේ. හරිද? ඉතින් ඒ බල්ලෝ පෙර ජීවිතවල දුස්සීලව ඉඳලා දන් දීපු අය. තේරෙනවද? එතකොට සමහරු ගිහිල්ලා අලි ඇතුන් වෙලා උපදිනවා. හරිද? දැන් සමහරු මංගල හස්තියා වෙලා උපදිනවා. දැන් බලන්න ඔය කාලයක් හිටියන්නේ දල්දා මාලිගාවේ රාජායතා කරඬුව වැඩමුණු රාජායතා. ඉතින් විශේෂඥ වෛද්‍යවරු තමයි ඒ රාජායතාට ප්‍රතිකාර කරන්න යන්නේ. ඉතින් ඒ වගේම බලන්න අර ලක්ෂ ගාණක් වටිනා ඇඳුම් ඇඳලා අර බ්‍රාන්සිවිගේ පිටේ තියාගෙන යනකොට මේ උපාසක මේ මෑණිවරු එහෙම නැගිටලානේ සාදුකාර දෙන්නේ නේ. ඉතින් අර ඇතාටත් ඒ ගෞරවයෙන් කොටහක් ලැබෙනවනේ නේ. පාවඩ පිට යන්නේ කවුද අපට පාවඩ එලන්නේ? ලේසි නේද? වික්ෂුණහන්සලන්ට නම් එලනවා. දැන් මේ ඇත්තන්ට පාවඩ පිට යන්න හැම වෙලාවෙම ලේසියෙන් නේද? මැරිච්චාම තමයි ඔන්න මේ ආගේ දේහේ පාවඩ පිට ගෙනියන්නේ නේ. පාවඩ ආදලා. නමුත් රාජයතා වෘද්ධකට සැරයක් අනිවාර්යෙන් පෙරහැර යනකොට පාවඩ පිට යන්නේ වියන් අල්ලලා නේද? කොච්චර සැලකිලිද? ඒ පෙර ජීවිතයක ඒ සතා දුස්සීලව නමුත් බොහෝ සත්කාර උපදින විදිහේ පින්කම්වලදී තියෙනවා. තිරිසං සතෙක් වුණත් බොහෝ සැප සම්පත් ලැබෙන. ඉතින් භාගිතුන් වහන්සේ වදාළා අන්නේ කියන දර ඥාතීන් අරමුණු කරලා පින් දෙන එක අලාභයක් වෙන්නේ නැහැ. තිරිසං අපාය උපන්නත් විපාක ලැබෙනවා. දැන් යම් විදිහකින් ඒ පින් කරන දායකයා සීලෙහි පිහිටලා සතුන් මැරීම සොරකම් කිරීම ආදී සීලෙහි පිහිටලා එයිමයි මැලකිලා සීලෙහි පිහිටලා දන් දෙනවා. එතකොට ඒ සීලය නිසා එතනත්ත ගිහිල්ලා මනුෂ්‍ය ලෝකෙ උපදිනවා. ඉතින් දැන් මනුෂ්‍ය ලෝකෙ උපන්නායින් පස්සේ යා ඉතින් පෙර ජීවිතවල හොඳට දන් දීලා පින් දහම් කරපු කෙනෙක් නිසා යාට අනික් මිනිස්යාන්ට වඩා හොඳට ආහාර පාන යාන වාහන වස්ත්‍රාභරණ ආදී එකීමේකීනෝකී සම්පත් හිතූ පැතූ විදිහට ලැබෙනවා. ඉතින් එහෙමත් නැත්නම් දායකයා සීලෙහි පිහිටලා දස කුසල කර්ම වලින් වැළකීලා සුචරිතවත් වෙඳිමින් දන් දෙනවා. යා මැරිලා ගිහලා දෙවියන් අතර උපදිනවා. යා දෙවිය ලෝකෙදිත් අනිත් දෙවිවරුන්ට වඩා උසස් විදිහට ආහාර පාන යාන වාහන සැප සම්පත් ලබනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා මෙන්න මේ විදිහට ඒ ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කරලා දෙන දානේ අහක යන්නේ නැහැ. කොහෙන් හරි මේක ලැබෙනවා. හරි. ඉතින් මෙහෙම කිව්වම ජානුස්සෝණී බ්‍රාහමණ බොහොම සන්තෝෂන ස්වාමීනි එහෙමනම් මේ දන් දෙන්න පින් දහම් කරන්න සුදුසුමනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ වදාලා ඒක තමයි මේ පින් දහම් වල නිතර යෙදෙන්න කියන්නේ වෙන දෙයක් නිසා නෙමෙයි. මේක කොහෙන් ගියත් අහක යන්නේ නැහැ. Tamanට ලාභයක්මයි වෙන්නේ. ඉතින් දැන් ඒකදී අපි තේරුම් ගන්න ඕන බලන්න දැන් අපි මේ පින් අනුමෝදන් කර කර කරන්න කියලා හිත හිතා කරන පින්කම් වලින් ඥාතීන්ට ලැබෙන්නේ ඒ අය මේ පින් අනුමෝදන් විය හැකි තැන්වල ඉන්නවා නම් පමණයි. හැබැයි ඒ අය නැත්තම් වෙන ඥාතීන් හරි අනුමෝදන් වෙයි. ඒකෙන් තමයි මේක අහක යන වැඩක් නෙමෙයි ඥාතීන් අරමුණු කරලා පින් අනුමෝදන් කරන එක. ඊළඟට Tamanටත් මේක දුගති කියන්නේ මේ සුගතියක නොවි දුගතියක උපන්නත් සැපේ පිණිස හේතු වෙනවා. තිරිසන් සතෙක් වුණත් කන්න බොන්න ආහාර පාන ලැබෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕන බල්ලෙක් බලල්ලෙක් වෙලා ඉපිදිලා කොච්චර කෑව බිව්වත් වැඩක් තියෙනවා නේද? මේ පිනේ විපාක අපිට බල්ලෙක් වෙලා ඉපිදිලා ලැබෙනවා නම් ඒක තේරුමක් ඇති දෙයක්. ඉතින් එහෙමනම් අපි බලන්න ඕන සුදුසු තැනක උපත ලැබලා මේක විපාකේ ලබා ගන්න. එහෙමනම් අපි පුදින්න ඕන කොයි වගේ තැනකද? උපදිනවා නම් එක්කෝ මනුෂ්‍ය ලෝකෙ උපදින්න ඕන. එහෙමත් නැත්තම් දෙවියන් අතර උපදින්න ඕන. තේරෙනවද? එහෙම වුණොත් තමයි අපි කරපු කුසලයේහි විපාක නියම වශයෙන් අපට අත්විඳිය හැකි වෙන්නේ, ලැබිය හැකි වෙන්නේ. ඉතින් දැන් මෙහෙම අපි බලාපොරොත්තු වුණාට අපට ඊළඟටත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණොත් හොඳයි. නැත්තම් සුගතිගාමි දෙවියන් අතර බ්‍රහ්මයන් අතර උපදින ලැබුණොත් හොඳයි කියලා අපි හිතුව පළියට මේක වෙයිද? හිතුව පළියට මේක වෙයිද? ඈ වෙනවද නැද්ද? ඈ හිතුව පළියටම වෙන්නේ නැහැ. ඇයි හිතුව පළියට වෙන්නේ නැත්තේ? ඒක තීරණය කරන්නේ කර්මයේ විසින්. තේරුණාද? කර්මයේ විසින් ඒක තීරණය කරන්නේ. ඒ කියන්නේ දැන් අපි උපදිනවයි කියලා කියන්නේ කර්ම විපාකයක් සකස් වෙනවා කියන එක. දැන් මනුෂ්‍ය ලෝකේ උපතක් ලැබුණායි කියලා කියන්නේ කර්ම විපාකයක් ලැබීම. සකස් වීම. එතකොට ඒ කර්ම විපාකයට හේතු වෙච්ච යම්කිසි කුසල කර්මයක් පෙර ජීවිතවලදී සිද්ධ වෙලා තියෙනවා. ඒ කුසල කර්ම විපාකය හැටියට තමයි අපි මේ මනුෂ්‍ය ජීවිතය ලැබුවේ. එතකොට ඒ කියන්නේ දැන් මීට පූර්ව භවයේදී මරණාසන්න අවස්ථාවේදී අපට යම්කිසි යහපත් කුසල කර්මයක් කර්මුණු වෙලා තිබෙනවා. ඒ කුසල කර්මයේ විපාකය හැටියට තමයි අපට මේ මනුෂ්‍ය ජීවිතය ලැබුණේ. එතකොට එහෙමනම් අපට මින් ඉදිරියටත් මනුෂ්‍ය ජීවිතයක් හෝ සුගතිගාමි ජීවිතයක් ලැබෙන්නේ කොහොමද? මරණාසන්න අවස්ථාවේ කුසල කර්මයක් අරමුණු වුණොත්. හරිද? ඒක ධර්මතාවක්. අකුසල කර්මයක් අරමුණු වුණොත් මොකද වෙන්නේ? දුගතියක තමයි විපාක ලැබෙන්නේ. හරිය? ඉතින් දැන් අපට අවසාන මොහොතෙහි මරණ මංචකයේහි කුසල කර්මයක් අරමුණු වේද අකුසල කර්මයක් අරමුණු වේද කියලා කොහොමද අපි හිතාගන්නේ? ඔව් විය හැකිද නොවිය හැකිද අපට ඒක තීරණය කරගන්න බෑනේ. දැන් සෝවාන් ආදී මාර්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට නම් කිසි ලෙසකින්වත් අකුසල කර්මයක් අරමුණු වෙන්නේ නැහැ. මොකද සෝවාන් ආර්යයන් වහන්සේ සතර අපායෙන් මිදිලානේ. ඉතින් සෝවාන් ආර්යයන් වහන්සේලා සතර අපායෙ ගිහින් ආයි උපදින්නේ නැහැ. සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා සුගතියකම උපදිනවා මිසක දුගතියකම දුගතියක කොහොමඩවත් උපදින්නේ නැහැ. එතකොට මේ පෘථග්ජනයන්ට තමයි මේ අවිනිශ්චිත භාවය තියෙන්නේ. ඉතින් එතකොට මේ අවිනිශ්චිත භාවය තියෙන්නේ පින්වතුනි අපි හිතන ක්‍රමයේ නිසයි. තේරුණාද? දැන් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතයේ මේ පින්වතුන් කුසලොත් කරනවා අකුසලොත් කරනවා අකුසල් කරනවා කියන්නේ මේ මිනී මරන හොරකම් කරන මේ දරුණු ඒවා නෙමෙයි. නමුත් දැන් මේ පින්වතුන්ලාගේ සිත්වල තමන්ගේ ගේ දොර වතු පිටි අමුදරුවන් ගැන ආශාව තියෙනවා, ලෝභය තියෙනවා නේ. ඒ ලෝභයේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක් නේ. දැන් මේ පින්වතුන්ලාට ඉතින් එදිනෙදා ජීවිතේ පොඩි පොඩි තරහම නාපකම් ඇති වෙනවා නේ, කේන්ති යනවා. ඊළඟට ඉතින් ගෙදරින් ඉන්න අයට බයිනවා, සැර කරනවා, අසල්වැසියන්ට ටිකක් ඈකෝ ගහනවා. එහෙම දේවල් තියෙනවා නේ. මිනි මරා ගන්න නොගියත් ඒ වගේ පොඩි පොඩි අකුසල් තියෙනවා. ඔය අතරතුරේ දැන් මේ වගේ බණ අහනවා, පින් දහම් කරනවා, දන් දෙනවා, සිල් රකින්න ඕවත් කෙරෙනවා. දැන් මෙන්න මේ විදිහට වරයකට හිත කුසලයකට නැඹුරු වෙනවා, වරයකට හිත අකුසලයකට නැඹුරු වෙනවා. හරියට අර මේ මොකද්ද? හබලක් නැති, රුවලක් නැති ඔරුවක් වගේ එහාට පායනවා, මෙහාට පායනවා, දෙපැත්තට එහෙම එහෙම යාත්‍රා වෙවි තියෙනවා. ඉතින් මෙන්න මේක නිසා තමයි අපිට මේ අවිනිශ්චිත භාවය තියෙන්නේ. දැන් අපට පුරුදු පුහුණු කරගන්න පුළුවන් නම් අපේ හිත හැම වෙලේම අකුසලයට වැටෙන්නේ නැතුව කුසලයක පිහිටන්න. මුදා අපට බැරි වේද මරණාසන්න අවස්ථාවෙත් කුසලයකම හිත පිහිටුව ගන්න පුළුවන් වෙයි. ආන්න. ඉතින් එහෙමනම් දැන් අපි මේ ජීවිතේ දැන් අපට මේ ජීවිතේ මාර්ගඵල ලබාගෙන නිවන් දකින්න පුළුවන් වුණොත් හොඳයි. නමුත් හැමෝට මේ හැකියාව නැහැනේ. නේද? ඉතින් එහෙමනම් අපි බලන්න ඕන අඩුමතරමින් සුගතියකවත් උපන්නොත් අපට තවදුරටත් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරගෙන ඉදිරි ආත්ම භාවයක හරි නිවන් දක නිවන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් අපි ඒ සඳහා දැම්ම තියාම පුරුදු පුහුණු වෙන්න ඕන. දැන් අපි අඩමානෙට හිටියොත් එහෙම ඉතින් අනේ මැරෙන වෙලාවේ මොනව මතක් වෙයිද දන්නේ නැහැ. කුසලයක් අරමුණු වෙයිද දන්නේ නැහැ, අකුසලයක් අරමුණු වෙයිද දන්නේ නැහැ කියලා අපි අඩමානෙන් හිටියොත් මොකද වෙන්නේ? අපි ඉන්නේ වැට උඩ අවිනිශ්චිත තත්වයක. තල්ලු කරන පැත්තට විසි වෙලා යනවා. වැටෙන් එහා පැත්තට වැටෙන්නත් පුළුවන්, මෙහා පැත්තට වැටෙන්නත් පුළුවන්. කියන්නේ සුගතියකට යන්නත් පුළුවන්, දුගතියකට වැටෙන්නත් පුළුවන්. ඉතින් දැන් ඔන්න ඕක නිසා දැන් සමහර කෙනෙක් ඉන්නවා සාමාන්‍යයෙන් ඉතින් ඉඳ හිට පින්දහම් කරනවා. නමුත් ඉතින් ජීවිතේ නිතර තමන්ගේ වතු පිටිගියේ දොර ආදියට ඇලුම් සහිත නම්, නිතර ලෝභයෙන් යුක්ත නම්, නිතර තරහ යනවා නම්, ඒ වගේ අය මරණාසන්න මොහොතේදී සුළු දෙයක් නිසා හරි දුගතියට වැටෙන්න තියෙන ඉඩ වැඩි. දැන් බලන්න රාසුමාහාර 4000ක් විහෙර විහාර කරපු ධර්මාශෝක මහරජුරවන්ට අවසාන මොහොතේ ක්‍රෝධ සහගත සිතිවිල්ලක් ඇති වෙලා අර പ്രേත මිඹුරෙක් වුණා කියලා කියනවනේ නේ. ඉතින් දැන් ඒ වගේ 84000ක් විහෙර විහාර කරවපු මේ සත්පුරුෂයන්ටත් එහෙමනම් අවශේෂය ගැන කවර කතාවද නේද? ඉතින් අන්න ඒක නිසා තමන් ඒක ගැන බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මොකද දැන් මේ වගේ පින් දහම් කරලා බණ අහලා කරලා හකලා පෙරේතෙක් වෙලා ගිහින් ඉපදුනොත් එහෙම වැඩක් තියෙන ඒ ජීවිතේ නේද? නමුත් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා කමන්නේ කොහොම වෙතත් අපි නෑ දෑවපින් අනුමෝදන් කරනවා. ඉතින් මොන වුණත් කමන්නේ කියලා හිතාගෙන ඉන්න සමහරු ඉන්නවා. හැබැයි මතක තියාගන්න නෑ දෑව දෙන පින් අරගෙන සැපරේටපත් වෙන්න පුළුවන් වෙන්නේ කොහොම හයිටද? ප්‍රේතයන්ට. තේරෙනවද? ඉතින් අන්නේ ඒක නිසා තමයි බලාපොරොත්තු වෙන්න ඕන මේ ජීවිතේ අපි අවසන් විය යුත්තේ එහෙම තැනක ගිහින් නැතර වෙන්න නෙමෙයි. මේ ලැබූ මනුෂ්‍ය ජීවිතයටත් වඩා ආධ්‍යාත්මික වශයෙන් උසස් ජීවිතයකට යන්න අඩුම ගන්න නිවන් දකින්න බැරි නම් මීට වඩා උසස් ජීවිතයක් කරා යන්න තමයි අපේ අරමුණ වෙන්න ඕනේ, ඉලක්කය වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවනට යන්න පහසු ජීවිතයක් කරා යන්න අපි උත්සාහවන්ත විය යුත්තේ. ඉතින් අන්න ඒ සඳහා අපි දැම්ම තියාම පදනමක් දාගෙන යම්කිසි අරමුණක් ඇතුව ජීවිතේ ගත කරන්න පුරුදු පුහුණු කර ගන්න ඕන. තේරුණාද? එතකොට සුගතියකට යන්න ජීවිතේ පදනම මොකද්ද? ඔව්. සුගතියකට යන්න නම් අපි ජීවිතේ පදනම හැටියට දමා ගත යුත්තේ මොකද්ද? ඔව්, හිත පිරිසිදු කර ගන්න කොහොමද? එක එක විදි තියෙනවනේ හිත පිරිසිදු කරන්න. ආ හරි හරි. ඉතින් ඒක බොහොම ගැඹුරු කාරණාවක්. හරි. දැන් ඒකට අපි පහසු විදිහක් බලන්න එපාය. රාග දේශ මොහ නැති කරන එක තමයි. හරි. දැන් රාග දේශ මොහ නැති කරන්න කියලා අපි හිතුවට ඒක හිතන තරම් ලේසිත් නෑනේ. කොහොමද අපි පටන් ගන්න ඕනේ එහෙමනම්? නැ දැන් හිතන්නකෝ අර කලින් කියපු කාරණේ. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා සීලයේ නොපිහිටා දන් දෙන කෙනා දානේ හිඳ සුගතියකට යනවා කිව්වේ නැහැ. එයා දුගතියකට ගිහිල්ලා තමයි අරක විපාක විඳින්නේ. තේරුණාද? ඉතින් එහෙමනම් අපට පැහැදිලි වෙනවා සුගතියකට යන්න පදනම වෙන්නේ සීලයයි. භාගිතුන් වහන්සේ වදාලා ඉජ්ජති භික්කවේ සීලවතෝ චේතෝ පණීදී විසුද්ධත්තා. මහණෙනි සිල්වත් ශ්‍රාවකයාගේ පරලොව බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. මොකද සීලේ පිරිසිදු බව නිසා. ඉතින් ඒකෙහිඳ මතක තියාගන්න මේ අය සුගතිගාමි වෙන්න බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕන? සිල්වත් ජීවිත ගත කරන්න ඕන. අඩුමතරමින් පංචශීලිය හොඳට ආරක්ෂා කරන්න අඩුමතරමින්. ඉතින් පොහොය දවස්වල පෝසත සීලය අටසිල් සමාදන් වෙන්න පුළුවන් නම් ආරක්ෂා කරන්න. තේරුණාද? ඒ හින්දා සීලය නැතුව සුගතියක උපදින්න කියලා හිතනවා නම් ඒක හීනයක් විතරයි වෙන දෙයක් නෙමෙයි. තේරුණා? ඉතින් ඒක හින්දා හොඳට පංචශීල් රකින්න අටසිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න. අන්න එතන ඉඳන් අපට පුළුවන් තවදුරටත් අපට හිත පුරුදු පුහුණු කරන්න කොහොමද? භාවනා අංශේ. භාවනාංශයෙන් අපි හිත පුරුදු පුහුණු කරොත් අපට නිසකවම අනිවාර්යෙන් අවසාන මොහොතේත් කුසලයක හිත පිහිටුව ගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඒකට අපි නුවණින් සලක සලක අර අකුසල විතර්ක එන වෙලාවට අකුසල විතර්ක වලින් හිත යට වෙන්න නොදී අකුසල විතර්ක දුරු කරගන්න පුරුදු පුහුණු කරගන්න ඕන. අකුසලයක් ආවත් තග්ගාලයක අයින් කරගන්න හැටි දැනගෙන තියෙන්න ඕන. ඒ කියන්නේ එතකොට මරණ මාංචකයේදී වුණත් අපට මරණාසන්න වෙලාවේ අපි කියමු අපි දන්නේ නැහැ කොයි විදිහට මැරෙයිද කියලා. හිතන්නකෝ දැන් ඔන්න දැන් සමහරව අපි දැකලා තියෙනවා පිළිකා හැම හැදිලා පිළිකා රෝහල කෑ ගහනවා දොඩවනවා සිහිවිකල් වෙලා. තේන්නාද? නමුත් තමන් හිත හොඳට පුරුදු පුහුණු කරලා තිබුණොත් ඒ වගේ බලවත් මාරාන්තික වේදනාකාරී අවස්ථාවක් වුණත් හිතට ඇතිවෙන අර ද්වේෂය තරහව පාලනය කරන්න නැති කරගන්න පුළුවන්. මම දන්න එක ස්වාමින්වහන්සේ නමක් උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක හිටියට උන්වහන්සේ ඔය පොඩි ළමයෙක් වගේ ඔය පොඩි පොඩි අසනීප වලට උනත් හරි කලබල වෙනවා. උන්වහන්සේට කටේ පිළිකාවක් හැදුණා. හරිද? ඉතින් ඊට පස්සේ මොකද උනේ? මේක ඉතින් ඔඩු දුවලා අන්තිමට මේ පිළිකාව දැන් මේක වණයක් වගේ වුණා. ඉතින් පණ පිටින්ම මේ දත් එහෙම මේ කුණු වෙලා ගැලවෙන්න පටන් ගත්තා. හරිද? ඉතින් පස්සේ මේ ස්වාමීන් වහන්සේ උනා අපවත් වුණා. අපවත් වුණායින් පස්සේ මට ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය හාමුදුරු නමක් ඉඳන් කිව්වා මේ දවසක් මාව හම්බෙන්න ඇවිල්ලා ඉඳන් කිව්වා මම ආරණ්‍ය අතහැල්ල යනවා කියලා. මං කිව්වා ඒ මොකදයි කියලා. ඉඳන් කිව්වා නෑ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා. මම ගත්කරට මෙහුව මොකෝ ගුරුනාංශය ආපහු ඇවිල්ලාද කියලා. හරිද? ඔව් එහෙම තමයි කිව්වා. හරිද? මොකද මං දන්නවා දැන් මේ ලොකු හාමුදුරු ඇවිල්ලා අර වේදනාව දරා ගන්න ඉවස ගන්න බැරි ಜಾති කෙනෙක්. ඉතින් ඒකෙන් හින්දා දැන් පිළිකාවක් වගේ දරුණු වේදනාවක් ඇති වෙනකොට මොකද වෙන්නේ? බලවත් ලෙස හිතේ ද්වේෂය ඇති වෙනවා. හරිද? ඉතින් දැන් ඒක තමයි අර අන්තිම කාලේ මේ ස්වාමීන් වහන්සේට උනේ. නැත්නම් මේ සාන්හසි නරක කෙනෙක් නෙමෙයි. කාට එක්කවත් මේ ගහ බැන ගන්න ගියා නෙමෙයි. අර ඇති වෙච්ච වේදනාව දරා ගන්න බැරුව මුනහසි හරි ද්වේෂසහගතව හිටියා අන්තිම කාලේ. ඉතින් උපස්ථාන කරන අයටත් බයිනවා කෑ ගහනවා වර තමන්ගේ වේදනාව දරා ගන්න බැරුව. නමුත් බලන්න අර හිත ද්වේෂසහගතයිනේ. ඒකින්ද මොකද උනේ? ඒ ආරන්නේ සේනාසනෙම යක්ෂයෙක් වෙලා වපන්. තේන්නා. ඔන්න බලන්න වෙච්ච වැඩි. ඉතින් ඒකෙහිඳ අපි හිත පුරුදු පුහුණු කරලා තියෙනුනේ ඒ වගේ අවස්ථාවක උනත් අපට ඇති විය හැකි අකුසල විතර්කේ දුරු කරගන්න. තේරුණාද? අන්න ඒ සඳහා උපකාරී වෙන දේශනාවක් තමයි අද අපි මාතෘකා කළේ. මජ්ක්‍ධිම නිකායේ සීහනාද වර්ගයේ මූල පඤ්ණාසිකේ සීහනාද වර්ගයේ සඳහන් වෙන විතක්ක සංඨාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙහිදී පැහැදිලි කරනවා යම්කිසි අකුසල විතර්කයක් හිතට ආවොත් ඒක දුරු කරගන්න පුළුවන් ක්‍රම පහක්. පළවෙනි එක තමයි දැන් යම්කිසි අරමුණක් මෙනෙහි කරනකොට හිතේ පාපී අකුසල ධර්මයන් ඇති වෙනවා නම් හිතේ ලෝභය ඇති වෙනවා නම් ද්වේෂය ඇති වෙනවා නම් මෝහය ඇති වෙනවා නම් ඒ පුද්ගලයා මොකද කරන්න ඕනේ? ඊට වෙනස් අරමුණක් අනුව කියන්නේ කුසල ආරම්මණයක් අනුව මෙනෙහි කරන්න පටන් ගන්න ඕන. හරිද? දැන් අපි කියමු අපිට මොකක් හරි පරණ තරහක් මතක් වෙනවා නම් අපි කරන්න ඕනේ ඒක පස්සේම නැවත නැවත හිතන එක නෙමෙයි. ආන එක්ක මෛත්‍රියේ හිත පිහිටුවා ගන්න පුළුවන් නම් එහෙම දෙයක් මෙනෙහි කරනවා. එහෙමත් කරන්න බැරි නම් අපි වෙනත් වැඩක යෙදෙනවා. අරක අමතක කරන්න කියන්නේ අරකින් හිත අයින් කරලා වෙනත් දෙයක යෙදෙනවා. ඉතින් ඒක පහසුම දේ තමයි දැන් මෛත්‍රිය දේශය නැතිකරන පහසුම දේ තමයි මෛත්‍රිය ඇති කරගන්න එක. ඉතින් බුදුරජාණන් වහන්සේ උදාහරණයක් හැටියට කියනවා ඒක හරියට දැන් වඩුවෙක් ගහලා තියෙන ලීයනයක් ඉවත් කරන්න මොකද කරන්නේ? තව සියුම් ලීයනයක් ගහලා අර ලීයනේ අයින් කරනවා. තේන්නාද? ආන්නේ වගේ අර අකුසල විතර්කය ඉවත් කරන්න ඊට ප්‍රතිවිදුර් විරුද්ධ කුසල විතර්කයක් මෙනෙහි කරලා අරක අයින් කරනවා. දැන් හිතේ රාගය ලෝභය ඇති වුණොත් එහෙම යා මොකද කරන්න ඕනේ? ඒ රාගයට ප්‍රතිවිරුද්ධ අසුභ වශයෙන් මෙනෙහි කිරීම. මේ ශරීරයේ ලස්සනයි නැත්නම් දැක්ක කෙනෙක් ලස්සනයි කියලා හිතලා හිතේ රාගය ඇති වෙන එක නැති කරන්න පුළුවන්. ඒ ශරීරයත් දෙතිස් කුණුපයන්ගෙන් යුක්ත එකක් ඇට සැකිල්ලක් අසුභයක් කියලා මෙනෙහි කිරීමෙන්. ආන්න එතකොට අර හිතේ ඇති වෙච්ච අකුසල විතර්කය වෙනත් කුසල විතර්කයක් මෙනෙහි කළා ඉවත් කරන්න පුළුවන්. දෙවැනි ක්‍රමයේ තමයි ඒ ඇති හිතේ ඇති වෙච්ච අකුසලෙහි ආදීනව සිහි කරනවා. හිතේ රාගයක් ද්වේෂයක් ඇති වෙච්චාම මේ රාගය මට බොහෝ දුක් පිනිසයි හේතු වෙන්නේ. මේ රාගය නිසා මේ ද්වේෂය නිසා මට සතර අපායකින් උපදින්න වෙයි, බොහෝ දුක් විඳින්න වෙයි කියලා ඒකේ ආදීනව සිහි කරනවා. අන්න එහෙම ආදීනව සිහි කිරීමෙනුත් අර අකුසල විතර්කය දුරු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මොකද කරන්න ඕනේ? අර අකුසල විතර්කය අමතක කරලා දාන්න ඕනේ. ඒ අකුසල විතර්කය අමතක කරන්න වෙන වැඩක යෙදෙන්න ඕනේ. අපි කියමු දැන් අපිට මොකක් හරි පරණ තරහක් මතක් වෙනවා. ඒක අමතක කරන්න දැන් මෛත්‍රියේ වැඩුවත් ඒක හරියන්නේ නැහැ. ආදීනව සිහි කරලා දැන් Tamanට පේනවා මේ ද්වේෂය නරකයි තමයි. ඒ වුණාට දැන් Tamanට මේක නවත්ත ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාන්නේ හින්දා යා වෙන වැඩක යෙදෙන්න. ඉතින් බණ පොතක් බලනවා. නැත්නම් බණ අහනවා. වෙන කෙනෙක් එක්ක ධර්ම සාකච්ඡා කරනවා. නැත්නම් වන්දනා ගමනක යනවා. එතකොට මොකද වෙන්නේ? දැන් එයාට අර තරහ අමතක වෙන්න වෙන කුසල් සිතවිලි මාලාවක් ඇති වෙනවනේ. ඔන්න ඊට පස්සේ දවස් කී ටික දවසක් යනකොට අර තරහ නිවිලා ගිහිල්ලා. ආන්න ඒ වගේ ඒක අමතක කරලා දාන්න කියන අමතක වෙන්න වෙන කුසල කර්මයක යෙදෙන්න ඕන. හරිද? එහෙමත් නැත්නම් මොකද කරන්න ඕන? දැන් තමන් තුළ යම් කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් වෙනත් අකුසල විතර්කයක් ආවොත් එහෙම ඒක ඇතු වෙන්න හේතුව හොයා ගන්න ඕන. ඇයි මේ අකුසලයේ හටගත්තේ? මේ ඇයි මේ නරක සිතිවිල්ල මා තුළ වැඩෙන්නේ? අන්න ඒක තමන්ට පේනවා මේක රාගය නිසා, නැත්නම් මේක ද්වේෂය නිසා, මේක මෝහය නිසා. ඉතින් තමන් කල්පනා කළා මේවා හිතේ තියාගන්න හොඳ දේවල් නෙමෙයි කියලා අයින් කරලා දානවා. එහෙමත් නැත්නම් පස්වෙනි ක්‍රමයේ හැටියට භාගිතුන් වහන්සේ වදාලා ඒ කිසිම ක්‍රමයකින් හරියන්නේ නැත්නම් තමන් හොඳට දත් මිටි කාලා දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ වගේ කාම විතර්ක වලට, ව්‍යාපාද විතර්ක වලට, විහිංසා විතර්ක වලට නැවත මගේ හිතට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. දත් මිටි කාලා හොඳ දැඩි අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. අන්න එහෙම කළාමත් අර අකුසල විතර්කේ දුරු කර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් එනේන අකුසල විතර්ක දුරු කරලා නිරන්තරයෙන්ම හිත කුසලයේහි පිහිටුවා ගන්න සමත් වුණත්, එතකොට සීලයේහි පිහිටලා නිතර ධර්මයේ මෙනෙහි කරමින්, බුදු ගුණ, දහම් ගුණ, සංගුණ මෙනෙහි කරමින්, තමන් කරන කුසල් ගැන හොඳ සිහියකින් අවබෝධයෙන් කටයුතු කරමින්, සියලු සංස්කාර ධර්ම නිතර අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම්, ඒ වගේ කාලාන්තරයක් හිත පුරුදු පුහුණු කරන වඩන කෙනෙකුට මරණාසන්න මොහොතේ කෙබඳු සිතිවිලි ඇති වේද? අකුසල විතර්ක ඇති වෙන්න ඉඩක් ලැබෙයිද නැත්නම් කුසල විතර්කම ඇති වේද? 99%ක්ම කුසල විතර්කයක් පහළ කර ගන්න පුළුවන්. අකුසල විතර්කයක් ඇති වුණත් ඒක පහසුවෙන් එයාට දුරු කර ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට සමහර කෙනෙක් හොඳට විදර්ශනා වඩලා අවසන් මොහොතේ මාර්ගඵල පවා ලබා ගන්න සමර්ථ වෙන්න පුළුවන්. තේරුණාද? ඉතින් අන්න ඒක නිසා මේ පින්වතුන්ලා ජීවිතය ධර්මානුකූලව පිළිවෙලකට හැඩ ගහ ගන්න. ඒ කියන්නේ දැන් අර එහෙම් මෙහෙම් ඔය අර මොනවද කියන්නේ ආවට ගියාවට හිතෙන හිතෙන වෙලාවට කුසලයක් කරගන්න නැතුව තමන් පිළිවෙලක් ඇතුව සීලේහි පිහිටලා ජීවිතය අරමුණක් ඇතුව ගත කරන්න. මරණාසන්න මොහොතේදී පවා තමන්ට එන අකුසල විතර්ක දුරු කරලා කුසලයකම හිත පිහිටුවා ගන්න පුළුවන් ආකාරයට හිත හැඩ ගහ ගන්න. ඇති එතකොට සමහර විට තමන් ඒ හිත පුරුදු පුහුණු කරන ආකාරය අනුව හොඳට විදර්ශනා භාවනාව එහෙම වැඩිලා ගියොත් සෝවාන් වෙන්න උනත් බැරි වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැනේ අපේ තියෙන හැඟවිච්ච පින, අපි දන්නේ නැහැනේ නේ. අපි හිත පුරුදු පුහුණු නොකරන නිසා මොකද වෙන්නේ? අර හැඟවිච්ච පිනත් තවත් යට වෙලා යනවා, මතු වෙන්නේ නැතුව යනවා. ඒක තමයි අපිට වෙන්නේ. ඉතින් ඒක නිසා මේ පින්වතුන් එහෙම වෙන්න නොදී අරමුණක් ඇතුව, ඉලක්කයක් ඇතුව නිවැරදිව හිත පුරුදු පුහුණු කරන්න. ඒකාන්තයෙන් මේකෙන් යහපත් ප්‍රතිඵල ලැබෙනවා. දුගතියක යන්නේ නැහැ. සුගතියක උපදිනවා. මාර්ගඵල නිවන් සුවත් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ අදහසින් යුක්තව මේ පින්වතුන් මෙතෙක් වේලා ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට යෙදුනා. විතක්ක සන්තාන සූත්‍රයත්, ඒ වගේම අංගුත්තර නිකායේ ජානුස්සෝණී සූත්‍රයත් පාදක කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීමෙන් ලද මහා පුණ්‍ය බාලයෙන් පරලෝ සැපත් මාතරගේ මැයි නෝනා, මාතරගේ ජිනෝරිෂණ දෙමාපියන්ට හා මාතරගේ කරුණාවති යන සොහොරිය ඇතුළු පින් ගැනීමට බලාපොරොත්තුව සිටින ඒ සියලෝම ඥාතීන්ට සුගතිගාමී වන්ටත් සුගතිගාමී භවයකපදී සිටිනා මෙම සැප වඩා වර්ධනය කරගන්නටත් මේ උතුම් බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනින් සැනසෙන්නටත් මේ කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවිවරුන්ටත් මේ පින අත්පත් වේවා කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. එවැගේම ලෝකයාට ධර්ම දානීය දීමේ අවස්ථාව උදා කළා වූ බෞද්ධානාලිකාවේ සභාපති ගෞරවනීය දරණාගම කුසල දාමනායක ස්වාමින් වහන්සේ, දේශකයාණන් වහන්සේ, ඒ වගේම මේ පින්කම හොඳයි කියා වචනයෙන් පවා සතුටු සෑම දෙනාටමත් මේ කුසල සම්පත්තිය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවෙනින් සැනසෙන්න හේතු වේවා කියා ප්‍රාර්ථනා කරන අතරත ඒ දායක පින්වත් සෑම දෙනාම දායකත්වයේ දරණ අගලවත්ත කැකුලන්දල පදිංචි එම් විමලාවතී මහත්මිය ප්‍රධානී ශීලම දායක පින්වතුන්ලාටත් මෙලොව පරලොව දෙලොව සැපතත් නිවනින් සැනසීමත් උදා කරගන්න මේ පුණ්‍ය සම්පත්තියේ හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පවත්වනු ලැබූ දේශකයන්න් වහන්සේ කුරුණෑගල ඇහැටු වැව කදුරු වැව ධර්මරාජගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාරීය ශ්‍රී විනයාලංකාර ශ්‍රාවක සභාවේ ගරු අනුශාසක පූජ්‍යපාද නාවල ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, ධර්මදේශකයන්න් වහන්සේට මෙවැනි ආගමික ශාසනික සේවාවන් තවත් බොහෝ කලක් ඉෂ්ට සිද්ධ කරන්නට නිදුක් නිරෝගී සුව සම්පත්තිය දීර්ඝාය සම්පත්තිය ලැබේවා සසර ගමන කෙළවර ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවන් සම්පත් ලබන්නට මෙම ධර්ම දේශනාමය පින්කමත් උපනිශ්‍රය වේවායි අපි හැම දෙනාම සාදු නාද දෙමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.